මීළඟට
හෙක්තක්
පොහන් ගරමන් පිටුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තිබෙනවා. ගරුවැමතුමා
දුමා ලැබ්බේ මන්ත්‍රීතුමත් මතු කළා. මම දැනගන්න ලැබිලා තියෙන හැටියට ඇත්තටම මේ සෑහෙන වියදමක් කරලා ෆයිල් ෆවුන්ඩේෂන් එකක් දාලා තිනවා තට්ටු 10ක විතර බිල්ඩින් එකකට. එතන ඒ තරම් ලොකු ප්‍රමාණයේ රෝහලක් ඉදි කළ යුතුද? එහෙම නැත්නම් ඒ රෝහලත් අපි ඉදි කරමින් මොකද එතන ආයුර්වේද රෝහලක අවශ්‍යතාවයක් පවතිනවා. ඉතින් මේ කරුණු සැලකිලට ගන්න වෙන නිසා නැවතත් තාක්ෂණික අප සමාලෝචනය කරමු අපි කොහොමද ප්‍රයෝජනට ගන්න කියන එක. දෙවෙනි කාරණාව මන්නාරම ANE එක දැන් අපි ගිවිසුම් අත්සන් කළා ඉවරයි. දැන්ට පළාත් සභාව විසින් BOQ සකස් කරගෙන යනවා. අපිට ඉක්මනට මේක ආරම්භ කරන්න පුළුවන්කම ලැබෙයි බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද තුළද වැඩකටයුතු ආරම්භ කරන්න මිලියන 600ක් තියෙනවා ඔබතුමා කිව්ව වගේ ඇත්ත. ඔව් පුතලම් රෝහල මම අර්ජුන මන්ත්‍රීතුමාට උත්තරයක් ලබා දුන්නා. ඒක අපි මේ අය වැනුත් අපේ බේස් හොස්පිටල් සංවර්ධනය කරන වැඩසටහනේදී පුතලම් රෝහලට මුදලක් වෙන් කරනවා. ඒකේ පහසුකම් ටික දිනු කරලා ඉතාම ඉක්මනට ඔබ බලාපොරොත්තු වෙන ආකාරයට කටයුතු කරන්න තමයි බලාපොරොත්තු
වෙන්නේ. මම හිතන්නේ අපි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට කාලෙත් තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා මම හිතන්නේ ඔබතුමා කාලෙදී අපි කතා කරමු. ඇත්තටම කාලෙ පිටින් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ගරු හෙක්ටප්පුහාමි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කතා වාරම්
කරනවා. ඔබතුමනේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් මද සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශය කියන විශේෂ අමාත්‍යාංශ දෙකක් සාකච්ඡා කරන වෙලාව. ඒ වෙලාවේදී මටත් තියෙනවා මොකද පුත්තලම රෝහල සම්බන්ධව මේ පාර්ලිමේන්තුව පටන් ගත්ත අවස්ථාවේදීම ඉල්ලීමක් කරා. ඔතුමා එදා කිව්වා බැහැ කියලා. එහෙම කරන්නේ නැහැ. බේස් හොස්පිටල්ක් විදියට හරි කොහොමාරි දිනු කරන්න අවස්ථාවක් නැහැ. අපිට ප්ලෑන් එකක් හදාගෙන ප්ලෑන් එකට යන්න ඕන. හැබැයි දැන් ඒ ප්ලෑන් එකට අවිල්ල තියෙනවා. ඔබතුමා මම දැක්කා ඔතුමාට උත්තරයක් දෙනවා. ඔබතුමා සූදානම් දැන් මේක දිනු කරලා දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් විශේෂඥ රෝහලක් විදියට මේක දිනු කරලා ඒ අවස්ථාව කරන්න කියලා. ඒ ගැන විශේෂ ස්තුතියක් ඔබතුමාට පෙන්නනවා. මොකද ඔබතුමා ඒ තීන්දුව ගත්තා. මොකද ඔබතුමා හොඳ අමාත්‍යවරේ. හැබැයි ඔබතුමාගේම ඉදිරිපිට ඉන්න එක අමාත්‍යවරයෙක් දැන් මොහොතකට පෙර ප්‍රකාශයක් කරා මේ වෛද්‍යවරු කපුව හම්බෙන්න යනවා කියලා. වෛද්‍යවරු කපුව ගාවට යන්න කියලා කිව්වා. ඒ වගේ වෛද්‍යවරුන්ට අපහාස කරන්න සූදානම් වෙන්න එපා. එහෙමනම් නම් කරලා අපහාස කරන්න. මේ වෛද්‍යවරු කපුව ගාවට යනවා නෙමෙයි, මෙන්න මේ වෛද්‍යවරයා 1, 2, 3 ඔන්න කපුව ගාවට යනවා කියලා කිව්වට කමක් නැහැ. කපුව ඉන්නේ ඉස්සරහා නම් එහෙනම් නම් කරලා කියන්නේ මෙන්න මේ වෛද්‍යවරු මෙන්න මේ කපුව ගාවට යනවා කියලා. හැබැයි ශාස්ත්‍රය කියන උන්නම් මෙහෙ නැහැ. මතක තියාගන්න. මේ ඉන්නේ දුක වේදනාව අහන අය. එයාට කපුව කියන්නේ නැහැ සාමාන්‍ය. එයාට කියන්නේ දේශපාලඥයෝ කියලා. අඳුරගන්නේ. හරි, විශේෂයි. ඒ නිසා දේවතුමාලා දන්නවා මේ අමාත්‍යංශයේ ඖෂධ හිගේ ඉඳලා ගත්තාම වෘත්තීය ගැටලු, ඒ වගේම රට හැර යාම, ඊළඟට උපකරණ සම්බන්ධව තියෙන ප්‍රශ්න සහ දූෂණ සම්බන්ධව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ප්‍රශ්නවල විසඳුම් දෙන්න කියලා තමයි මම දැක්ක හැම කෙනෙක්ම. මොකද විශේෂයෙන්ම මානව සම්පත ගැන ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරු සහ අනිකුත් අය සම්බන්ධව මෙතන නිලධාරීන් ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒතට මේ සම්බන්ධව කතා කරන්න හැම කෙනෙක්ම මේ සම්බන්ධව කතා කරා. මේ සම්බන්ධව කතා කරද්දී මට හිතෙනවා මට ආරම්භයක් කරන්න මේ කෝප් කමිටුවේ වார்த்தාවකින්. දැන් කෝප් කමිටුවේ වார்த்தාවක් තියෙනවා. විශේෂයෙන්ම මම දැන් අර වෙනදටත් කියනවා වගේම NMR එක සම්බන්ධව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධව, දැන් මේ කෝප් කමිටුවේම දීලා තියෙන ආයතන සම්බන්ධ පොදු කාරණා ගත්තාම ආයතනයේ සතුව අභ්‍යන්තර විගණනාංශයක් ස්ථාපිත කර නොතිබීම හා වසර 10ක කාල සීමාවක් තුල අභ්‍යන්තර විගණනාංශයක් ස්ථාපිත කිරීමට දරන ලද ප්‍රයත්නයේ අසාර්ථක වීම සම්බන්ධව මෙන්න කාරණාවක් දීලා තියෙනවා අංකයක. දැන් මේකේ කියන්නේ මොකද්ද? මේකේ කියන්නේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතාත් එක්කම මේ කරන රාජකාරිය හරියට කරන්නේ නැහැ කියන එක තමයි මේ පළමුව. මොකද අභ්‍යන්තර විගණනය කවුරු 10ක් 30ක් කරගන්න බැරි වෙලා තියෙන විතරක් නෙමෙයි පත් කරගන්නත් බැරි වෙලා තියෙන. එහෙනම් කොහොමද මේක සාර්ථක වෙන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මෙන්න කෝප් එකේ කියන කාරණා මම කියන්නේ. හරි, මම හදලා කියන කාරණා නෙවෙයි. ඊළඟට තියෙනවා ආයතනය තුල ජේෂ්ඨ මට්ටමේ තනතුරු පුරප්පාඩු 15ක්, ඊළඟට කෘතිම මට්ටමේ පුරප්පාඩු 67ක් කෘතික රයිට්. ඇතුළුව අත්‍යවශ්‍ය නිලධාරී 120ගේ හිගයක් තියෙනවා කියලා තියෙනවා. එතකොට මේ හිගේ තියාගෙන කොහොමද දැන් බෙහෙත් හිගේ මේ ප්‍රශ්න සියල්ලම එනකොට මේ දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මේ දේවල් පැහැදිලිව ප්‍රශ්නයක් එනවා. දෙයකම තියෙනවා මෙන්න මේම කාරණාවක් තව. 514 උපෝගාන්තිය ප්‍රකාරෝ අධිකාර විසින් බලපත් යටි ආනය කරන ද ඖෂධ වෛද්‍ය උපකරණ සමස්ත නිෂ්පාදන හෝ විමර්ශනාත්මක ඖෂධ නිෂ්පාදන ප්‍රමාණවත් පිළිබඳ දත්ත රැස් කළ යුතු වත් ඒ අනුව කටයුතු කර නොතිබිනි. ඒ කියන්නේ දත්ත රැස් කරන වැඩපිළිවෙලක් මෙතන නැහැ. එහෙනම් දත්ත රැස් කරන්නේ නැතුව දැන් විශේෂයෙන්ම ඖෂධ හා ඖෂධීය නිෂ්පාදන අවශ්‍යතාවය ප්‍රමාණය පිළිබඳව දත්ත රැස් කරන්නේ නැත්නම් කොහොමද ඇත්තටම මේ බෙහෙත් ගේනවනේ? මේ උපකරණය ගේනවනේ ප්‍රශ්නයක් වෙනවනේ. මෙතනදි මේ කරලා නැහැනේ. මේ කරලා නැහැ කියලා කෝප් කමිටියම කියලා තියෙනවා. එහෙනම් එන්නේ මාර්ග සාර්ථකද අසාර්ථකද? එතකොට මං කියන්නේ මේ කුණු ටික ඔබේ ඇඟේ ගා ගන්න එපා කරුවා මාතිතුමා. ඔබතුමා මේ රටේ නායකයෙක් වින්න ඉන්න කෙනෙක්. පැහැදිලිව. හැම කෙනෙක්ම පිළිගන්න කෙනෙක්. හැබැයි මේ කුණු ටික ඇඟේ ගා ගන්න එපා. මේ කුණු ටික කුණු තියන දැන්ට මොකද මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන මේ සම්බන්ධව අපි දිගින් දිගටම කතා කරා. ඊළඟට විශේෂයෙන් මතක් කරන්න ඕන. මේකෙම තියෙනවා WHO එක ගැන. නිකුත් කිරීමට ඇති ප්‍රතිපාදනය යොදා ගනිමින් සිදු කරන ඖෂධ මාපියාව පාලනයට පාද සංශෝධන පියවර ගැනීම කියලා යෝජනාවක් කරලා තියෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් විශේෂයෙන්ම ලියාපදිංචි වෙලා නැත්තම් යම් කිසි බෙහෙතකට ආයතනයක් මේ WHO එක හරහා ඕන ආයතනයකට දෙන්න පුළුවන් හදිස්සියේ මිල ගන්න සම්බන්ධව. එතකොට මොකද්ද රටේ වෙන්නේ? එතකොට රටේ වෙන දෙයක් තමයි ඖෂධ මාපියාවක් වෙනවා කියලා මෙතනම කියලා තියෙනවා. එතන මේ ඖෂධ මාපියාව මෙතනම හැදිලානේ. දැන් අමාත්‍යාංශය ඇතුලෙන් හැදිලානේ. එතන මේ කාරණාවල් ගැන ඔබතුමා විශේෂයෙන්ම මේ කාරණාවල් ගැන මේ සභාපතිවරයා ගැන අපි දිගින් දිගටම කිව්වා ඔබතුමාට. එතකොට මේ සම්බන්ධව ඇයි තීන්දුවක් අරගන්නේ නැත්තේ? මොකද මම මෙහෙම කියන්නේ මේකට බලපාන කාරණා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ මේ ඖෂධ මාපියාව වෙද්දි මතක තියාගන්න. විශේෂයෙන්ම මේ රටේ තියෙන සමහර කම්පැනි මේකට සම්බන්ධ වෙනවා. මේකට සම්බන්ධ නම් මේ වැඩපිළිවෙලට ඊළඟට ඔබතුමාට හොඳම කාරණාවක් කියනවා. දැනට ඔය කල්පිටිය මන්නාරම් මේ ප්‍රදේශයේ බෝට්ටු ගැන කතා කරනවා, ස්මග්ලින් ගැන කතා කරනවා. මේ ස්මග්ලින් වල මතක තියාගන්න ඉන්දියාවෙන් බෙහෙත් එනවා. මේ බෙහෙත් එන එකට මේ කණ්ඩායම සම්බන්ධද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මෙතන බෙහෙත් ටිකක් මාපාපුවම තමුන්නාසෙත් විශේෂයෙන්ම අසරණ වෙන ආණ්ඩුවත් අසරණ විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ බඩ පිරෙන වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ බෝට්ටු වෙන වැඩපිළිවෙලටත් මේගොල්ලෝ සම්බන්ධද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පිටරට ගියාම මේ සවාරි වලට කවුද වියදම් කරන්න කියලා ඔබතුමාලට විශේෂයෙන්ම බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න කාරණාවක් තියෙනවා. දැන් අනිත් රටවල ගත්තාම දැන් ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තය ගත්තාම අන්න ඔබතුමාලට විශේෂයෙන්ම මේ සම්බන්ධව හරියට ඉගෙන ගන්න තියෙන කොට්ටාසයක් ඒක ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. එතකොට විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන මේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා කියන්නේ දැන් ඉන්දියාවේ සහ අනිත් රටවල සාමාන්‍ය අවුරුදු 20ක් විතර මේ පිළිබඳව ඉතාමත්ම දැනුම් සම්භාරයක් ඒකසාරී කරගත්ත දැනුමෙන් විතරක් තමයි පළපුරුද්දෙන් සන්නද්ධ වෙච්ච කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අපේ රටේ මෙතුමා සන්නද්ධ වෙලා තියෙන බෙහෙත් ගන්න විතරයි. ඒතර බෙහෙත් ගන්න විතරක් සන්නද්ධ වෙච්ච කෙනෙක් මේ රාජකාරිය කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමා මීට පෙර මතක තියාගන්න මීට පෙර ඔබතුමා මේකේ හිටපු CEO අයින් කරා. CEO අයින් කරා. හැබැයි ඒ CEO අයින් කරපුවම මතන ඒ වගේ හරි කවුරු හරි කියලා CEO අයින් කරේ ඔබතුමා. හොඳ වැඩක් කරලා තියෙන්නේ. හැබැයි එයා තමයි මේක පිටිපස්ස ඉන්නේ තාම එතුමත් එක්ක. අනිත් කෙනාව අයින් කරේ නැහැ. වෙන කෙනෙක් අයින් කරා. බෑ මතක තියාගන්න මේ පිටිපස්ස තාම ඉන්නවා. මතක තියාගන්න. ඊළඟට මම මේකට එකතු කරනවා ENMR ඔටෝමේෂන් කියන එක. මේකට මිලියන 12ක් වැය කරලා තියෙනවා මේක සම්බන්ධව. දැන් මේකේ දත්ත මැකිලා. දැන් මේ සම්බන්ධව CID එකේ පරීක්ෂණයක් තියෙනවා. ඉපික් ලංකා සමාගම තමයි මේක කරේ. එතකොට මේකේ පරීක්ෂණ අවසන් කරාද නැද්ද? මේකේ මේව අවසන් කරන්නේ නැතුව තියාගෙන ඉන්නේ ඇයි? මොකක්ද තියෙන ප්‍රශ්නේ? ද මේව ඉස්සර නැද්ද මේකේ? ඒ නිසා ඔබතුමා මම එකයි කියන්නේ දිගින් දිගටම මේවට මේ ඇඟේ ගා ගන්න එපා කියලා. ඊළඟට විශේෂයෙන්ම මතක තියාගන්න 2015 ඖෂධ අධිකාරී එක නැත්තම් ඖෂධ නියාමන ප්‍රඥප්තිය හැදුවේ මෙතුමා සම්බන්ධ වෙලා තමයි හැදුවේ. ඉතින් මතක තියාගන්න මේ ඒ හදපු කෙනාම දැන් අද වෙනකොට එදා අමතක වෙච්ච එක නියාමනයක් තියෙනවා. අර සුදු වෙන්න ගහන ක්‍රීම් තියෙන්නේ නැගේ. මෙන්න මේ ගැන මේ නියාමනේ. ඒකේ CDD ඇක්ට් එක. මේක සම්බන්ධ කරේ නැහැ. එහෙම නැත්තම් මේක අමතක වුණා එදා. මේ නියාමනේ අමතක වුණා. ඒ නියාමනේ අමතක වෙච්ච නිසා අදත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා එළියේ. සුදු වෙන්න ගහන ක්‍රීම් සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තියෙනවා එළියේ. හැබැයි ඒක එළියේ එහෙම ඇතිවෙන්න හේතුනේ අර නියාමනේතා අමතක වෙච්ච වෙලාව. ඒ නිසා මතක තියාගන්න මේවා ඇතුලේ බරපතල ප්‍රශ්නයක් තියෙන නිසා විශේෂයෙන් ඔබතුමාට මතක් කරන්න එක 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 ප්‍රශ්නයක් මේ වෙලාවේදී. මොකද දැන් ඔබතුමාට මම දැක්කා දැසිරි වැතුමා කියනවා දෙදෙනෙක් මිය ගියා කියලා. දෙදෙනෙක් මිය ගියා කියලා ඔබතුමා හඳුවේ. දැන් ඔබතුමා මතක තියාගන්න දැන් මේ විශේෂයෙන්ම එනිමාරකේ මේ රෙජිස්ට්‍රේෂන් දැන් සමහර රටවල දැන් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව මේ මේ රටවල් විශේෂයෙන්ම හතරවෙනි ශ්‍රේණිය විතර ලෝකේ WHO එක පිළිගත්ත මේ රටවල් වල සාමාන්‍යයෙන් දින 300ක් විතර යද්දි තමයි රෙජිස්ට්‍රේෂන් එක අවසන් කරලා දින 300ක් විතර ගන්න. අද මේ රටේ තියෙනවා දින 750ට වඩා රෙජිස්ට්‍රේෂන් කරන්නේ නැතුව තියාගෙන පල් කරගෙන ඒවා තියෙනවා මේ සම්බන්ධ. එතකොට මේ බෙහෙත් ටික එනවා කියන කාරය කියන්න ඕනද? නෑනේ. එහෙනම් වක්‍රව මතක තියාගන්න. වක්‍රව මේ මේ මැරෙන සියලු දෙනාට මේ අය වග කියන්න ඕනේ.
දරුමන් ත්‍රිතුමා තමයි මේ වග කියන විශේෂයෙන්ම දැන්
ඖෂධ 860 දෙහකින් 170ක්ම නෑ. එතකොට විශේෂයෙන්ම වක්ගඩු වක්මා හෘද රෝග සම්බන්ධ තියෙන බෙහෙත් තියෙනවා මෙතන. කොටින්ම කියනවා නම් ඉන්සුලින් අද ඉසුරට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මං කියන්නේ කරු ඇමතුමා ඔබතුමා මේ වගේ දාගන්න නැතුව මේ සම්බන්ධව අද ඔබතුමාගේ ප්‍රධාන විධායක නිලධාරියන්ට වැඩ කරන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා එතන. ඒසක් කරුණා කරලා මේ සම්බන්ධව විශේෂ පිළියමක් ගන්න කියලා ඔබතුමාගේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මොකද තව දුරටත් මේවා තියාගෙන මේ කුණු ටික තියාගෙන ඇයි මොනවටද තියාගෙන ඉන්නේ? ඔබතුමාට පුළුවන් හොඳ තරුණ කෙනෙක් ගන්නක ඔබතුමාගේ ජවයත් එක්ක දුවන්න ඉස්සරහට. මෙරටේ බෙහෙත් ටිකේ නැති කරන් විශේෂයෙන්ම සෞඛ්‍ය උපකරණ හිගේ නැති කරන්න. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මේ දේශීය නිෂ්පාදක ඉන්න බෙහෙත් සම්බන්ධව දේශීය නිෂ්පාදකයව දිරිමත් කරන්න. එතකොට තව ආයෝජක මෙරට එනවා. එනිසා මේ රටට ආයෝජක එන්නේ නැති හේතුව තමයි මේ පල් කරන වැඩසටහන. එනිසා මේ පල් කරන වැඩසටහන ඇතුළේ කුමන්ත්‍රණයක් තියෙන එක විශේෂයෙන් මතක් කරනවා. එනිසා ආනන්ද විජේවික්‍රම ඇතුළු මේ සභාපතිතුමා ඇතුළු කණ්ඩායම මෙතන ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ඉන්නවා. රට වෙනුවෙන් රට ගැන හිතන හැබැයි ඒ අය නෙවෙයි මේ අය ගැන මම විශේෂයෙන් ඔබතුමාට මතක් කරනවා. මේ ගැන විශේෂයෙන් බලන්න කියලා. මොකද මෙහෙම නොවුනොත් මේ රටේ ඔබතුමාටත් මුණ දෙන්න බැරි වෙනවා. ඉදිරි කාලය තුළ බරපතල ප්‍රශ්න වලට ඔබතුමාට මුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා මේ ගැන බලන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් මට අවස්ථාවක් ගන්නවා ජනමාධ්‍ය ගැන කතා කරා. මේ සෝෂල් මීඩියා ගැන කතා කරා. දැන් සෝෂල් මීඩියා ගැන ඔබතුමල්ලම හදපු බලකාය. දැන් ඔබතුමල්ල හදපු බලකාය ගලවත්තද කොහෙන්ද මන් දන්නේ කොහේ හරි ක්‍රියාත්මක වෙනවන්නේ. මේකේ කුණුහරුප තමයි වැඩිපුර ලියන්නේ. දැන් මගේ අද මේ කතාවත් අහලා කුණුහරුප ටිකක් ලියනවා. හැබැයි මේක කරුණා කරලා අමාත්‍යතුමා ඔබතුමා හොඳ අමාත්‍යවරේ මේක නතර කරා සෝෂල් මීඩියා හරහා. ඊළඟට
අවසාන
කරන එක තප්පර කීපයක් දෙන්න. මොකද මගේකින් උදුරගත්ත කියලා මම හිතනවා විනාඩි ගානක් ඉක් කරන්න එපා. හරි, මම ඉල්ලනවා ඕස්ට්‍රේලියාවේ ඔබතුමාලා දන්නවා සෝෂල් මීඩියා මිනිමම් ඒජ් සම්බන්ධව විශේෂයෙන්ම සෙටින් මිනිමම් ඒජ් ෆෝ සෝෂල් මීඩියා ඕස්ට්‍රේලියාවේ ගත්ත තීන්දුවක් අන්ඩර් 16 ඉයර්ස්. එතකොට මම ඒකේ විශේෂ ප්‍රසන්ටේෂන් එකක් මේ වෙලාවේ සභාගත කරනවා. මම යෝජනාවක් හැටියට ඔබතුමාට කරනවා අවුරුදු 16ට අඩු ළමයින්ගේ සෝෂල් මීඩියා යම් විදිහක බෑන් කරන්න කියලාම නෙවෙයි. මොකද සමහර අධ්‍යාපන වැඩවලට අවශ්‍ය වෙන තැන් තියෙනවා. මේක නියාමනය කරන වැඩසටහනක් අනිවාර්යයෙන්ම මේ රටේ හදන්න. මේ ක්‍රමවේදේ නැතුව ගියොත් සෝෂල් මීඩියා එකේ අද දේශපාලන වශයෙන් උත් අනිකුත්
සමාජ
විෂමතාව එහෙම නැත්තම් මේ බෙදිලා 3-4ට බෙදලා ඒ විතරක් නෙමෙයි රට තුළ බරපතල ප්‍රශ්න එළියට දාමින් සමාජය විකෘති කරන ජන සමාජයක් තුළ ඒ සමාජය බේරගද්දී දරුවෝ ටික හරි බේරගන්න
අවසන් කරන
ගරුමන්තුමා විශේෂයෙන්ම සෝෂල් මීඩියා නියාමනය කරන්න කියලා ඔබතුමාගේ විශේෂ නද්දවසේ ඉල්ලීමක්.